රොෂාන් අත්මී වන මන්ත්‍රිත තමා ඔබතුමාට විනාඩි නමයක කාලයක් ලැබෙනවා.
මොයි සෝති මන්ත්‍රතුමනි, විපක්ෂයේ කබීර් හෂිම් මන්ත්‍රතුමා විසින් ගෙනෙන ලද මෙම කල්තබී විවාදයේ අදහස් පළ කරන්න කලින් මම මේ ගරු පාර්ලිමේන්තුවට යෝජනා කරන්න කැමති මෙවැනි විවාද නැත්නම් මෙවැනි කල්තබීමේ යෝජනා බාර ගන්න කලින් අඩුගානේ ඒ යෝජනාව ගේන අයගෙන් දිවුරුම් ප්‍රකාශයක්වත් ගන්න විවාදීවරණකම් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. මොකද අද මේ විවාදයට යෝජනා ගෙනම මිනිස්සුයත් නැහැ, ඒ යෝජනාව ඉස්තිරි කරපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් නැහැ, ඒ යෝජනාවේ කතා කරපු විපක්ෂ නායකතුමත් නැහැ, ඊළඟ කතා කරන්න කතික ලැයිස්තුවේ ඉන්න විපක්ෂ මන්ත්‍රීවරුත් නැහැ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විතරයි මෙතන ඉන්නේ. ඉතින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවාදයක් කරගන්න ඕන නම් අපිට මේක පළවත්ත කාර්යාලයවලත් කරගන්න තිබුණා. ජනතාවගේ බදු මුදල් මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති නොකර. ඒ නිසා මම යෝජනා කරනවා පුළුවන් නම් ඉස්සරහට විපක්ෂයෙන් කල්තබී යෝජනා ගේද්දී විවාදය වෙනකන් ඒ කතා කරන මන්ත්‍රීවරු ටිකවත් රැඳිලා ඉන්නවා කියලා දිවුරුම් ප්‍රකාශයක්වත් අරගන්න කියලා. ඒ වගේම මුලින්ම මේ යෝජනාව ගෙනාපු මේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා හිටපු අමාත්‍ය ධුර රසක් දරපු ඇමතිවරයා උත්සාහ කරා වර්තමානයේ මේ ලෝකයේ ඇතිලා තිබෙන යුදමේ තත්ත්වයත් ඒත් එක්කම ලෝක රටවල් ගණනාවක ඇතිලා තිබෙන මේ විනිමය අනුපාත අප්‍රමාණීමේ තත්ත්වයන් මේ අපේ රටේ රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයක් කියන එක සනාථ කරන්න නැත්නම් ඒක හුවා දක්වන්න තමයි මේ විවාදය ගෙන ආයේ බව අපිට පෙනුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු මුලින්ම මේ යෝජනා ගෙන ආපු කබීර් හෂීම් මන්ත්‍රීවරයා විශේෂයෙන්ම දක්වපු අදහස් වලින් මේ විනිමය අනුපාතය අප්‍රමාණ වීම, ඉන්ධන ආනයන වියදම් වැඩි වීම වගේ දේවල් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරා මේ ඔහුගේ අදහස් දැක්වීම ඇතුළේ. එතුමට මම හිතන්නේ අත්දැකීමක් ඇති ආර්ථික අර්බුදයක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන අත්දැකීමක් එතුමට තියෙනවා. මොකද 2022 ආර්ථික අර්බුදයේදී ඒකෙදී චෝදනාවට ලක්ුණේ ගෝඨාභය ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුව වුණාට පැනල යන්න උනේ ගෝඨාභයට වුණාට මේ ගෝඨාභයට පැනල යන සිද්ධ වෙච්ච ආර්ථික අර්බුදයේ ටයිම් බෝම්බය සෙට් කරේ 2015 යහපාලන ආණ්ඩුව කාලේ. මේ උදාහරණයක් තියෙන වංගා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, ආසියානු සංවර්ධන බැංකුව ආයතනය විසින් ඉදිරිපත් කරපු මේ 2026 පෙබරවාරි මාසේ ශ්‍රී ලංකාස් ඩෙබිට් ක්‍රයිසිස් A Crisis of Governance කියන වාර්තාව මේ පර්යේෂණ පත්‍රිකාව මේක පැහැදිලිව කියලා තියෙනවා. ශ්‍රී ලංකාව 2022 දී ආර්ථික අර්බුදයකට ගියේ ලෝක අර්බුදයක් නිසාවත් වෙන කාගේවත් වරදක් නිසා නෙමෙයි, ආණ්ඩුකරණයේ අසමත් වීමක් නිසා කියලා. එහි පැහැදිලිව කියලා තියෙනවා මේ ට්වින් ඩෙපොසිට් එක ගැන, ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟය, අයවැය ලේඛනයේ හිඟය, මේවා දීර්ඝ කාලයක් තිස්සේ හිඟයන් ලෙස තිබුණේ. ඒ වගේම විදේශ ණය මත රඳා පැවැත්ම වැඩිවීම, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය තිබිච්ච දූෂණය මේ 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 වාර්තාව විශේෂයෙන්ම තියෙන වෙනම් පරිච්ඡේදයක් වෙනව ඡේදයක් මහා බැංකු බැඳුම් කර වංචාවත් එකට හේතුවක් වුණා කියලා. එසම මේ වැඩිම ලංකා බංකොලොත් වෙන්න ගෙවා ගන්න බැරි වෙච්ච ණය වැඩිම ප්‍රමාණයක් ලබා ගත්ත යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විදියට කබීර් හෂීම් මන්ත්‍රීවරයා හොඳ ආකාරව දන්නවා ආර්ථික අර්බුදයක් ඇති වෙන ආකාරයෙන් කොහොමද ආණ්ඩුවක් කරන්න කියලා. එනිසා ආර්ථික අර්බුදයක් වළක්වගන්නේ කොහොමද කියන උපදේශ විපක්ෂෙන් ගන්නව වෙනුවට අපිට දැනගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉදිරියේදී ඊළඟට එන ආණ්ඩුවකට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙලා පැනල යන සිද්ධ වෙන ආකාරයෙන් ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියන ගැන නම් කබීර් හෂීම් මන්ත්‍රීවරයාගෙන් අපිට උපදෙස් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද 2015 සහ 19 අතර කාලේ තමයි ලංකාවේ වැඩිම ජාත්‍යන්තර සොයරීත්ව බැඳුම් කර අරගෙන තියෙන ණය ගිනි පොලියට ණය අරගෙන තියෙන්නේ. ඩොලර් බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු පහට ණය අරන් තියෙනවා යාලා. ගෙවන්න බැරි ණය, ගිනි පොලියට ණය, වාණිජ ණය, විශේෂයෙන්ම ලංකාව 2022 දී ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වුණේ යන්නේ ඒ ණය නිසා. ඒ නිසා මේ ගෝඨාභය රාජවක්සට විතරක් චෝදනා කරලා, පොහොට්ටුවට විතරක් චෝදනා කරලා, මහා ලොකු ආර්ථික විශාරදය ආර්ථික විශේෂඥව වෙන්න උත්සාහ කරන කබීර් හෂීම්ලට, හර්ෂ සිලෝට කියන තියෙන්නේ ගෝඨාලාට පැනල යන සිද්ධ වෙන ආර්ථික කඩාවැල් ටයිම් බෝම්බේ සෙට් කරේ ඔයාලා. එසම මේ ලංකාව 2022 ආර්ථික අර්බුදයට හේතු වුණා නම් ඒ හේතු වෙච්ච කාරණාවල ඒ පාර්ශ්වකරුවන්ගේ වැඩි පංගුවක් මේ සමග ජන බලවේගය නැත්නම් ඒකට හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාරගත යුතුයි. දැන් දිගටම උත්සාහ කරා මේ විනිමය අනුපාත අප්‍රමාණ වීම මේ වර්ෂයේ මාර්තු අප්‍රේල් වගේ මාසවල විනිමය අනුපාතය යම් ප්‍රමාණයක් අප්‍රමාණය වුණා. මේ විනිමය අනුපාතය අප්‍රමාණ වීම හේතුවෙන් ඉදිරියේදී ආර්ථික අර්බුදයක් එන්න යනවා කියන එක තමයි අද මේ විවාදයේදී මතුවෙන උත්සාහ කරේ. ගරු මන්ත්‍රීතුමනි, මේවා පිළිගන්න තිබුණා අපිත් මේ ආර්ථික විද්‍යාව මොනව හරි ඉගෙන ගත්තේ නැති අය නම්. අපි හැමෝම දන්නවා අද වර්තමානයේ වෙද්දි ලෝකයේ තිබෙන තත්ත්වය. ඔන්න අදත් හොමු සමුසන්දිය ආපහු වැව්වා. එතකොට මේ ලංකාව විතරක් නෙමේ විනිමය අනුපාතය අප්‍රමාණලා තියෙන්නේ. අපි අවට ඉන්න ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය මෙවැනි ආකාරයේ ඉන්ධන ආනයනය මත යැපෙන ගොඩක් රටවල් වලට මේ මැද පෙරදිග යුද තත්ත්වය බලපාලා තියෙනවා. එතකොට විනිමය අනුපාතය අප්‍රමාණය වීම මේ හැම රටකම, මම මේ කලින් සඳහන් කර හැම රටකම අපේ රටේ වෙච්ච අවප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒක ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. ඒක හිතාමතාම ඒක සැලසුම් කරලා අපි විනිමය අනුපාතයේ අවප්‍රමාණ වෙන්න ඉඩ හරිනවා යම් ප්‍රමාණයක් ආර්ථික බාහිර කම්පනවලදී. මොකද විනිමය අනුපාතය කියලා කියන්නේ බාහිර කම්පනයක් ආර්ථිකයට ළඟා වෙනකොට, බාහිර කම්පනයක බලපෑම ආර්ථිකයට දැනෙනකොට ඒ කම්පනය ඇබ්සෝබ් කරගන්න, ඒ කම්පනය දරා ගන්න තියෙන චල්ලයක් විනිමය අනුපාතය කියලා කියන්නේ. ඒ නිසා විනිමය අනුපාතය අවප්‍රමාණ වෙන්න ඉඩ අරිනකින් අපිට පුළුවන් අර බාහිර කම්පනයේ බර, බාහිර කම්පනයේ හේතුවෙන් අභ්‍යන්තර ආර්ථිකයට වෙන්න පුළුවන් බලපෑම අවම කරගන්න. ඒක තමයි මේ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයක් අවප්‍රමාණ වීමෙන් වෙලා තියෙන්නේ. ඒ විනිමය අනුපාතයේ අවප්‍රමාණයේ ඒ ප්‍රමාණයෙන් හරි වැච්ච නිසා තමයි අපේ ආනයන වියදම් මේ ප්‍රමාණයෙන් හරි අඩු වෙලා තියෙන්නේ. මේ යම් ප්‍රමාණයක් අඩු කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. සමේ ආර්ථික විද්‍යාව තම දන්නේ තමන් විතරයි, ආර්ථික විශේෂඥයෝ තමන් විතරයි කියලා හිතාගෙන මේ පාර්ලිමේන්තුවේ වගේ බොරු කියන්න අපිට දෙන්නේ නැහැ. පැහැදිලිව කියන්න ඕනේ අපි මේ මැදපැරදිග අර්බුදයත් එක්ක ආපු, යුදමේ තත්ත්වයත් එක්ක ආපු බාහිර කම්පණයට අපි සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා. එහෙම මුහුණ දෙන්න පුළුවන් වුණේ අපිට ඒ බාහිර කම්පන වලට ඔරොත් දීමේ හැකියාව අපි අපේ අභ්‍යන්තර ආර්ථිකය තුළින් වගේම බාහිර ආර්ථිකය තුළින් පහුගිය අවුරුදු එකහමාර ඉස්සෙල්ලා අපි වර්ධනය කරගත්තා. ඉතින් මේ අර්බුදයේ වෙලාවෙත් මේ පහුගිය කාර්තුවෙත්
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කාලෙ විනාඩි දෙකයි තවර.
මැදපැරදිග විදේශ රැකියාවල සේවය කර ශ්‍රමිකයන් එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 25%කින් වර්ධනය වෙලා තියෙනවා. ඇයි මේ ආර්ථික කරනාකරණය කරන ආකාරය, ආර්ථික ස්ථාවරභාවය මේ සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් විදේශ ප්‍රේෂණය වෙනවා. අපේ ආර්ථික කඩාවැටෙන්න යනවනම්, අපේ ආර්ථිකය හරි ආකාරයෙන් කරනාකරණය කරන්නේ නැත්නම් විදේශ ශ්‍රමිකයන් අපිට එවන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරයිද? ඒත් එක්කම ආසියානු සංවර්ධන බැංකුව අපිට දැන් තවත් මූල්‍යාධාරයක් දෙන්න යනවා. IMF එක දෙන්න තිබිච්ච වාරික දෙකක් එකට දුන්නා අපිට. දැන් අපේ ආර්ථික කඩාවැටෙන්න යනවනම්, අපේ ආර්ථිකය දුර්වලයි නම්, ආර්ථික කරුණාකරණය දුර්වලයි නම්, වැරදි නම් ඒව අපිට දෙයිද? ඉතින් මේවා ඇවිල්ලා මේවා කියන්න හොඳයි අර සජිත් ප්‍රේමදාස මහත්තයා කතා අහන කට්ටියක් ඉන්න සමිඳන බලවේගේ. අන්න එයාලට නම් ඔය කතා හොඳයි. මෙරට ජනතාවට ඕවා හරියන්නේ නැහැ. ඉතින් අපේ ණය ගැනීම හැකියාව සම්බන්ධයෙන් කතා කරා. අපි මේ වෙනකොට ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් විදේශ සංචිත පවත්වාගෙන යනවා. ඉතින් මේ කට්ටිය ආර්ථිකකරණ කාලේ අර ඩොලර් බිලියන 10ක් ජාත්‍යන්තර සොරිත බැඳුම් කර ණයට ගත්ත කාලේ ලංකාව විදේශ සංචිත උපරිම තිබුණේ 8යි. ඩොලර් බිලියන 8යි ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ වැඩිම විදේශ සංචිත තිබිලා තියෙන්නේ 2015 16 17 මොන අරමුද ලංකාවේ තිබුණේ? ලෝකෙත් අරමුද තිබුණේ. ඩොලර් බිලියන 10ක් ණයත් අරගෙන. එහෙම කරලා 8යි තිබුණ සංචිත. ඉතින් අපි දැන් මෙච්චර අර්බුද මැද්දේ බංකොලොත් භාවයකින් නැගින්න ගමන් සංචිත 7ක් තියාගෙන ඉන්නවා. මේ සියලු ආනයන කරන ගමන් ගිය අවුරුද්දේ වාහන තාලනය කරලා. ඒ නිසා මේ ණය ගැනීම සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 3.7ක ණය ගෙවන්න තියෙනවා විදේශ ණය. 27.2ක විදේශ ණය ගෙවන්න තියෙනවා. අපේ දැන් සංචිත 7ක් අපිට තියෙනවා. ඒ නිසා මේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය සහ අපේ සංචිත අතර ලොකු බලතරයක් තියෙනවා. ඒ නිසා අපිට ඒ ණය ගැනීම සම්බන්ධයෙන් කිසිදු නොහැකියාවක් එන්නේ නැහැ කියන එක සම්බන්ධ විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මම මේ අද ආපු ප්‍රවෘත්තියකුත් දක්වලා මම අවසන් කරන්නම්. මේ ගෝලීය සාමදර්ශකේ නැත්නම් ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් එකේ 2026 වර්ෂක දාල වාර්තාව නිකුත් වුණා.
ඒ දැක්කම කාලය අවසන්යි.
මම අවසන් කරනවා, තමට තව විනාඩි දෙකක් දෙන්න. 2026 වර්ෂයේදී ලංකාව ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් එකේ ගෝලීය සාමදර්ශකේ තවත් ස්ථාන 14ක් ඉදිරියට ඇවිල්ලා දැන් 67 ස්ථානෙ ඉන්නවා. දකුණු ආසියාවේ අපි අංක 2කට ඇවිල්ලා තියෙනවා. බූතානයේ විතර අපි ඉස්සරහින් ඉන්නේ. බූතානයේ තියෙන වෙනම සමාජ ක්‍රමයක්, වෙනම දර්ශනයක්. ඒ නිසා වුණ අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා මේ සන්තුෂ්ත්‍රිය සාමයේ සම්බන්ධ කතාවේදී. ඉතින් අපි දකුණු ආසියාවේ දෙවන ස්ථානට ආවිලා තියෙනවා මේ 26 අවුරුද්දේදී. ඒ කොහොමද? මේ දර්ශකෙදි බලන්නේ රට ඇතුළේ අභ්‍යන්තර ගැටුම් තියෙනවද? රට බාහිර රටවල් එක්ක සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? මෙන්න මේ දේවල් මේ බලන්නේ. ඉතින් එහෙම බැලුවම රට ඇතුළේ සාමය වර්ධනය වෙලා ගැටුම් නිවාකරණය වෙලා ගැටුම් මවම වෙලා ලෝකයේ පිළිගැනීම වැඩි වෙලා මේක දරා ගන්න බෑ විපක්ෂයට.
හොඳයි අවසන් කරමු.
මම අවසන් කරන්නම්. තව අවසන් කාරණාවක් කියන්නම්. මේ පාස්කු ප්‍රහාරයට දාලා සිද්ධ වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව අතර අවිශ්වාසයක් ඇති කරන්න යම් යම් කතා කියමින් ඉන්නවා මේ විපක්ෂයේ උදවිය. දැන් විපක්ෂයේ මුජිබ රහමාන් වගේ මන්ත්‍රීවරු දැන් සද්දයක්වත් නැතුව ඉන්නවා මේ නෝ දැක්කේ නෑ වගේ. මුලින්ම මේ උසාවිදාදී විරුද්ධ වුණා යාළා.
ගරු මන්ත්‍රීතුමනි අවසන් කරමු අපි.
අවසන් කරපතියක් දෙන්න. ගරු මන්ත්‍රීතුමනි මෙරට ජනතාව පඩිගෙවලා රණවිරුව කියලා වන්දන ආහන කර පිරිසක් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා දැන් හෙළිලා තියෙනවා. හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු මේ ප්‍රහාරයට සම්බන්ධයි මේ සම්බන්ධ කුමන්ත්‍රණය කරා කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. කරුණානාවරලා තියෙනවා. එතකොට මෙවැනි ආකාරයෙන් ජනතාව ගරු කරපු ජනතාව ආදරය කරපු ජනතාව තමන්ව ආරක්ෂා කරගනි කියලා විශ්වාස කරපු අය මෙවැනි කුමන්ත්‍රණයක් මෙරට කරා නම් ඒක ජනතා ද්‍රෝහී ක්‍රියාවක්. ඒ නිසා ඒ කුමන්ත්‍රණය කරන්න ඔවුන්ට උපදෙස් දීපු ඒ වෙනුම පොළඹවපු දේශපාලන අධිකාරිය කවුද කියන එකත්
අපි අවසන් කරමු.
පරිශන කළ යුතුයි කියන එක අපි අද මේ පාර්ලිමේන්තුවේ මතක්
කරමු.